ඔබ රැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන්. වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට.
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
සුපරදු පරිදි අපි එහෙමනම් වෙලාව වෙන් කරගනිමු. මේ වෙනකොට ලෝකයේ තියෙන අලුත් අතවිත්ති පිළිබඳව කතා බහ කරන්න. එහෙමනම් අපි ඉස්සවම එකතු වෙමු සිකුරාදා දවසේ අද ලෝ වටා විදේශ විත්ති සමාලෝචනයට. සුපරදු ලෙසින්ම සූදානමින් සිටින ශ්‍රී ලංකාවේ සිට මේ වෙනකොට ප්‍රංශ ප්‍රවෘත්ති සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අමල් ආයුබෝවන්.
ආයුබෝවන් දිලක්ෂි.
ශ්‍රී ලාංකිකයන් විදිහට අපිට වැදගත් වන කාරණාවක් කෙරෙහි මගේ මූලික අවධානය යොමු වෙනවා අද අපේ සාකච්ඡාවේ. අපි දන්නවා දැන් ශ්‍රී ලංකාවේ මේ යුද ජයග්‍රහණය සැමරීමේ දිනය ඉතාමත් ආසන්නයි. ඉතින් මේ කාලවකවානු වෙනකොට අපි දන්නවා කොටි හිතවාදී කණ්ඩායම් විසින් නොඑක් ආකාරයෙන් යම් යම් ක්‍රියාමාර්ග අරගන්නවා ලෝකේ පුරාම. මේ හා සමගාමීව යන කාරණාවක් කෙරෙහි අද මූලික අවධානය යොමු වෙනවා. හැබැයි මේ කර්තව්‍යය නම් ආරම්භ වෙලා තියෙන මේ ඊයේ පෙරේද නෙමෙයි, මීට වසර කිහිපයකට කලින් කියලා අපිට තොරතුරු හොයා බැලීමේදී වාර්තා වන්නේ. අමල් වාර්තා වෙනවා මේ කැනඩාවේ එක්තරා ප්‍රාන්තයක් විසින් කෙටුම්පතක් සම්මත කරගෙන තියෙනවා කියලා. දෙමළ ජනතාව ජන සංහාරයකට ලක්වීම පිළිබඳව දැනුවත් කිරීමේ සතියක් ප්‍රකාශයට පත් කරමින්, මේක මේ ශ්‍රී ලංකාවේ නිමාවට පත්වුණු යුද්ධය මූලික කරගෙන දෙමළ ජනතාවට සිදුවුණු අසාධාරණය මූලික කරගෙන තමයි මේ බිල් එක මේ කෙටුම්පත සම්මත වෙලා තියෙන්නේ කියලා අපිට තොරතුරු වාර්තා වන්නේ. මම කැමති සවිස්තරාත්මකව මේ පිළිබඳව කරුණෝබෙන් විමසන්න අද දවසේ මුලින්ම.
ඔන්ටාරියෝ ප්‍රාන්තයේ ඔවුන්ගේ විවස්ථාදායක සභාව විසින් අලුත් පනතක් සම්මත කරලා තිබුණා. මේ පනත මුලින්ම හඳුන්වා දීලා තිබුණේ 2019 අප්‍රේල් මාසේ. ඒක ඊට පස්සේ කීප වතාවක් විවාදයට ලක් වෙලා පසුව මේ පහුගිය බදාදා වෙනකොට ඒක මේ ප්‍රාන්තයේ නීතියක් බවට දැන් පත් වෙලා තියෙනවා, ඔවුන් පිළිඅරගෙන තියෙනවා. මේ අනුව හැම අවුරුද්දෙම මැයි මාසේ 18 වෙනිදායින් අවසාන වෙන සතිය දෙමළ ජන සංහාරය පිළිබඳ අධ්‍යාපන සතියක් හැටියට නම් කරලා තියෙනවා. ඉතින් මේ අනුව ඒ ප්‍රාන්තයේ ළමුන්ට හැම අවුරුද්දෙම මේ සතිය තුළ ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ජන සංහාරයකට ලක්ුණා යයි කියලා ඒ පිළිබඳ දැනුවත් කිරීමේ කාලයක් හැටියට වෙන් කරලා තියෙනවා. ප්‍රාන්ත රජ විශේෂයෙන් මේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ සැලකිය යුතු ශ්‍රී ලාංකීය දෙමළ ප්‍රජාවක් ඉන්න ප්‍රදේශයක්. ඒ අනුව තමයි මේ විදිහට මේ පනත උන් සම්මත කරගෙන තියෙන්නේ. මේ පිළිබඳ ශ්‍රී ලංකා රජය මේ වෙනකොට තමන්ගේ අප්‍රසාදය පළ කරලා තියෙනවා. කැනේඩියානු තානාපතිවරයා විදේශ අමාත්‍යාංශයට කැඳවලා ඒ පිළිබඳ ශ්‍රී ලංකා රජයේ අප්‍රසාදය ඔහුට නිල වශයෙන් මේ වෙනකොට ප්‍රකාශයට පත් කරලා තියෙනවා.
දැන් අමල ඔය ඔන්ටාරියෝ ප්‍රාන්තයේ සම්මත වෙච්ච ඔය කෙටුම්පත හරහා ඔයක ක්‍රියාත්මක වීම වලක්වාලීම සඳහා ශ්‍රී ලංකාවට රාජ්‍යයක් විදිහට කොයිතරම් දුරට මැදිහත් වීමේ හැකියාවක් තියෙනවද? දැන් අපි දන්නවා ඔක දැන් දැනට සම්මත වෙලා තියෙන කියලා. නමුත් මෙතනින් එහාට යම් කිසි වූ ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවක් තියෙනවද ශ්‍රී ලංකා රජයට?
දැනට පේන විදිහට නම් දිරුක්ෂි, එහෙමනම් ශ්‍රී ලංකා රජයට සිද්ධ වෙනවා ඔන්ටාරියෝ ප්‍රාන්ත රජයට යම් කිසි විදිහකට කරුණ දැක්වීමක් කරලා නව කෙටුම්පතක් මගින් තමයි මේ දැනට ඇති කරගත්ත නීතිය වෙනස් කරන්නට සිද්ධ වෙන්නේ. ඒ ඇරෙන්නට වෙන මාර්ගයක් පෙනෙන්නට නැහැ. නමුත් ශ්‍රී ලංකා රජයට සෑහෙන කල් තිබුණා. මේක මුලින්ම 2019 අප්‍රේල් මාසේ ඒ පාර්ලිමේන්තුවට හඳුන්වා දෙන අවස්ථාවේදී ඔවුන්ට තිබුණා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් කරුණු දක්වන්න. එහෙම කළාද නැද්ද කියන කාරණාව අපිට තාමත් විදේශ අමාත්‍යාංශය විසින් අපිට ඒ ගැන සඳහනක් කළා නැහැ. නමුත් මේ කාරණාව සිද්ධ වුණාට පස්සේ තමයි විදේශ අමාත්‍යාංශය මේ පිළිබඳව තමන්ගේ විරෝධය පළ කරලා තියෙන්නේ. ඉතින් මේක දැන් ඇත්තටම ඒ ප්‍රාන්තයේ නීතියක් බවට පත් වෙලා අවසානයි. ඉතින් ඒ නිසා ශ්‍රී ලංකා රජයට දැන් කළ හැකි කරුණු ඉතාමත්ම ස්වල්ප ප්‍රමාණයේ තියෙන්නේ. නමුත් නව කෙටුම්පතක් ඇති කර ගැනීමට එමත් නැත්නම් ඒ ප්‍රාන්ත රජයේ මන්ත්‍රණ සභාවට යම්කිසි කරුණු ඉදිරිපත් කරලා ඔවුන්ගේ එකඟතාවයේ ඇතිව මේක අනාගතයේදී වෙනස් කරගන්නවා ඇරෙන්නට වෙන විකල්පයක් දැනට තියෙන බවක් නම් පේන්නේ නැහැ.
අපි මීළඟට අවධානයට ලක් කරමු ඊශ්‍රායලයේ සහ පලස්තීන අතර යලිත් ඇති වෙලා තියෙන මේ උණුසුම්කාරී වාතාවරණය පිළිබඳව මේ ගෙවිලගිය බ්‍රහස්පතින්දා සිට. අපි දන්නවා මේ ගාසා තීරය සහ බටහිර ඉවුර වෙස් බෑන්ක් කියන මේ ප්‍රදේශ සඳහා මේ ඊශ්‍රායලය සහ පලස්තීන අතර දිගින් දිගටම පවතින මේ අර්බුදකාරී වාතාවරණය, දැන් පලස්තීනයේ හමාස් සංවිධානය සහ ඊශ්‍රායලයේ රජයේ හමුදා අතර විශාල ඝට්ටනයක් ඇති වෙලා තියෙනවා. මේ වෙනකොට පුද්ගලයන් විශාල සංඛ්‍යාවක් මේ ගැටුම් හරහා මිය ගිහිල්ලා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වෙන්නේ. මේකට මූලික වුණ සිදුවීම සහ මේ වෙනකොට එහි පවතින තත්ත්වය කොහොමද?
මේ වෙනකොට පලස්තීන ජාතිකයන් 70කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වෙනවා. ඒ එකම 400ක් විතර තුවාල ලැබලා තියෙනවා. මෙතන ඊශ්‍රායලයේ හමුදාවේ වෙඩි ප්‍රහාර වලින් තමයි මේ පුද්ගලයන් එක්ක ඝාතනයට ලක් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් තුවාල ලැබලා තියෙන්නේ. ඊට අමතරව මේ වෙනකොට ගාසා තීරයේ පැත්තෙන්, ඒ කියන්නේ පලස්තීන පැත්තෙන් ඊශ්‍රායලය දිශාවට දිනකට රොකට් 1000කට වැඩි ප්‍රමාණයක් රොකට් ප්‍රහාර එල්ල කිරීමක් කරලා තියෙනවා. මෙතරම් මේ ප්‍රශ්නය ඇති වුණේ අල් ලක්ෂා කියන දේවස්ථානයේ අසලදී යම් කිසි ගැටුමක් ඇති වුණා. මෙතනදී පලස්තීන ජාතිකයන් යුදෙව් ජාතිකයන් විසින් ඒ ප්‍රදේශයේ ඇති කරපු විරෝධතාවයකට එරෙහිව කටයුතු කරන අවස්ථාවේදී ඊශ්‍රායල් හමුදාව මේ අල් අක්සා දේවස්ථානයට කඩා වැදිලා ඒ ස්ථානයේ හිටපු පලස්තීන ජාතිකයන්ට ප්‍රහාර එල්ල කිරීමට කටයුතු කළා. ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි මේ තත්වය තවත් දරුණු අතට හැරිලා අද වෙනකොට ඊශ්‍රායලයේ ගුවන් ප්‍රහාර පාවිච්චි කරන තත්වයට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම හමාස් සංවිධානය, දැන් ඊශ්‍රායලයේ හඳුන්වනවා මේ හමාස් සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් හැටියට. ඒ හමාස් සංවිධානයේ ඔවුන්ගේ කාර්යාල පවත්වාගෙන ගිය මහල් 13ක් සහ 14කින් සමන්විත ගොඩනැගිලි තුනක් ඉතාමත්ම කෙටි කාලයක් තුළදී ගුවන් ප්‍රහාර මගින් සම්පූර්ණයෙන්ම සමතලා කළ දැම්ම. මේවැනි ප්‍රහාර මීට කලින් අපිට දකින්න ලැබුණේ 2014 කාලේ. ඊට පස්සේ ඇතිවෙච්ච දරුණුතම සටන් හැටියට මේක හඳුන්වන්න පුළුවන්. ඊශ්‍රායල් ජාතිකයන් සහ පලස්තීනයන් අතර මේ ගාසා තීරයේ සටන් වලට අමතරව ඊශ්‍රායලයේ ඇතුළත මේ වෙනකොට ඊශ්‍රායල් ජාතිකිනුත් ඒ වගේම ඊශ්‍රායලයේ ජීවත් වෙන ඊශ්‍රායලයේ පුරවැසිකම තියෙන අරාබි ජාතිකයන් අතරත් දැන් ජනවාර්ගික අවුලක් ඇති වෙලා ඒ දෙකොටස අතරත් දැන් සටන් උත්සන්න වෙලා තියෙනවා. ඒ අනුව මේ මුළු කලාපයේම දැන් අලුත් යුද බිමක් පවට පත්වීමේ අවධානය ඇති වෙලයි කියලායි වාර්තා වෙන්නේ.
අමල් මං අපේ ශ්‍රාවකීන් වෙනුවෙන් කෙටියෙන් අදහස් දක්වීමක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා මේ ගාසා තීරය පිළිබඳව. මේ තරම් මේ අරබුදයට ලක් වෙලා තියෙන මේ ගාසා තීරය කියලා කියන්නේ මොකක්ද? ඇයි මේ ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ මේ ගාසා තීරයට මෙතරම් තරඟ වැදී සිටිමින් ඉන්නේ? ඇයි මේ තරම් සටන් කරන්නේ මේ ගාසා තීරය වෙනුවෙන්? මොකක්ද මේ ගාසා තීරය? අපිට පුළුවන් පොඩි පැහැදිලි කිරීමක් කරන්න.
ඔව්, දිනුක්ෂ, මේ ගාසා තීරය කියලා කියන්නේ ඊශ්‍රායලය කියන රාජ්‍ය විහි කරන අවස්ථාවේදී ජෝර්දානයෙන් යම්කිසි ඉඩම් ප්‍රමාණයක් බ්‍රිතාන්‍ය අරගෙන ඒක අරාබි සම්භවයක් තියෙන පලස්තීන ජාතිකයන් වෙනුවෙන් ඇති කරලා තිබිච්ච ස්ථානයක්. නමුත් ඊශ්‍රායල් රාජ්‍ය නිර්මාණය වෙන අවස්ථාවේදී පලස්තීන වැසියන්ට පලස්තීන රාජ්‍යයක් ඊට සමගාමීව නිර්මාණය වුණේ නැහැ. නමුත් ඔවුන්ට ඒ ගාසා තීරය ඔවුන්ගේ නිජබිම හැටියට ඉන්න ඉඩ සලස්සලා තිබුණා ජාත්‍යන්තර ප්‍රජාව විසින්. නමුත් ඒක නිලධ වශයෙන් රටක් හැටියට සලකලා තිබුණේ නැහැ. ඊට අමතරව මේ ජෙරුසලම කියන ස්ථානයේ යුදෙව් ජාතිකයන්ටත් මුස්ලිම් ජාතිකයන්ටත් ඒ වගේම ක්‍රිස්තියානි භක්තිකයන්ට මේ සියලුම දෙනාට මේ ජෙරුසලම ඉතාමත් ආගමික වශයෙන් වැදගත් ස්ථානයක්. එතකොට මේ ගාසා තීරයේ මේ ආසන්නයේ තමයි මේ ප්‍රදේශය පිහිටලා තියෙන්නේ. ඉතින් මේ ජෙරුසලම වෙනුවෙන් දැන් විශාල සටනක් ඇති වෙලා තියෙනවා ඊශ්‍රායල් ජාතිකිනුත් ඒ වගේම පලස්තීන සහ ඒ අනෙකුත් අරාබිය සම්බන්ධයක් තියෙන උදවියත් මේ ප්‍රදේශයේ තමන්ගේ අගනුවර හැටියට දැන් ඉල්ලමින් සිටිනවා. ඊශ්‍රායලය ප්‍රකාශ කරන්නේ ගාසා තීරයේ සිටින විශේෂම හමාස් සංවිධානය වගේ උදවිය ඊශ්‍රායලයට දිගින් දිගටම ප්‍රහාර එල්ල කරනවා. ඒ දේශ සීමාව හරහා ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කරන නිසා ඊශ්‍රායලයට සිද්ධ වෙලා තියෙනවා කියලා මේ ප්‍රදේශයේ තමන්ගේ හමුදා බටපිරිස් රඳවන්න ඊශ්‍රායලයේ ආරක්ෂාව උදෙසා. ඉතින් 1967 ඊශ්‍රායලයේ දින 6ක යුද්ධයෙන් ඔවුන් මේ ගාසා තීරයේ යම් ප්‍රමාණයක් අත්පත් කරගත්තා. ඒවට අපි කියන දැන් මේ ඔකියුපයිඩ් ටෙරිටරිස්, එහෙම නැත්නම් ඊශ්‍රායලයේ විසින් බලහත්කාරයෙන් ඉන්න ප්‍රදේශ හැටියට. ඒ ප්‍රදේශවලින් ඉවත් වීමට ඔවුන් එකඟතාවයක් දක්වන්නේ නැහැ. ඉතින් මේ ඔකියුපයිඩ් ටෙරිටරිස් සම්බන්ධයෙන් ඊශ්‍රායලය විසින් බලහත්කාරයෙන් අල්ලාගත් ප්‍රදේශ සම්බන්ධයෙන් 1967 ඉඳන් තියෙන තත්වය ඒක වෙනස් කිරීමට පලස්තීන ජාතිකයන් උත්සාහ කරනවා. නමුත් ඊශ්‍රායලයකට විරුද්ධයි. ජාත්‍යන්තර වශයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නොයෙකුත් අවස්ථාවලදී ඔවුන් ඉස්ට්‍රයිලට විරුද්ධව යෝජනා සම්මත කරගත්තත් ඒවා පිළිගැනීමට ඊස්ට්‍රයිලය එකඟ වෙලා නෑ. ඉතින් මේ අරාබි සහ ඊස්ට්‍රයිල යුද්ධය මේ විදිහට 1967ට කලින් ඉඳනුත් තිබුණ, නමුත් 67 ඒකේ හැරවුම් ලක්ෂ්‍යයන් එතන ඉඳලා දිගින් දිගටම මේ තත්ත්වය නරකතට හැරෙනවා මිසක් මේක විසඳන තත්ත්වයක් පෙනෙන්නට නෑ. ගාසා තීරයේ තත්ත්වය, අද ගාසා තීරයේ ඉන්න පලස්තීන ජාතිකයන් ඔවුන් තමන්ගේම නිජබිමේ සරණාගතයන් හැටියට ජීවත් වෙන මිලියන 6ක වගේ ප්‍රමාණයක් මේ ආකාරයෙන් ජීවත් වෙන ස්ථානයක් බවට පත් වෙලා තියෙනවා.
තවත් ඛේදනීය සිදුවීමක් ඇෆ්ගනිස්තානයෙන් වාර්තා වුණා මේ සතියේදී. ඇෆ්ගනිස්තානයේ තලිබාන් ක්‍රියාකාරකම් පිළිබඳව දැන් බොහෝ දෙනාට යම් වැටහීමක් තියෙනවා. ඇෆ්ගනිස්තානයේ ද්විතීක පාසලක් අසල සිදුවුණු තලිබාන් ප්‍රහාරයකින් විශාල ප්‍රමාණයක් සිසුන් මිය ගියා කියලා තමයි අපිට තොරතුරු වාර්තා වන්නේ. තලිබාන් මේ ප්‍රහාරයේ අරමුණ සහ දැන් එහි තත්ත්වය කොහොමදම?
දිලුක්ෂි, දැන් අපි දන්නවා තලිබාන් වරුන්ව ඇෆ්ගනිස්තානයේ සාම වැඩපිළිවෙලකට ගෙනීම සඳහා ඇමරිකාව ලොකු උත්සාහයක ගන්න අතරතුරේ තමයි මේ විදිහට මේ ප්‍රහාරය එල්ලවලා තියෙන්නේ. මෙතනදී මේ ප්‍රහාරයට වගකීම යුත්තේ තලිබාන් වරුන් කියලා තමයි ඇෆ්ගන් රජය ප්‍රකාශ කරන්නේ. නමුත් මේ වෙනකොට තලිබාන් වරුන් මේ තමන්ගේ ප්‍රහාරයක් හැටියට පිළිගන්නේ නැහැ. ඔවුන් ඒක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ එක්කම මේක IS සංවිධානයේ වැඩක් හැටියට ඔවුන් දක්වලා තියෙනවා. මෙතනදී ඉතාමත්ම ඛේදජනක කාරණාව තමයි මේ ප්‍රහාරයෙන් වැඩිපුරම ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ කුඩා දැරියන්. ඔවුන් මේ තමන්ගේ පාසලේ ඉන්න අවස්ථාවේදී තමයි මේ විදිහට මේ මෝටර් රථයක අටවපු බෝම්බය පුපුරලා ගිහිල්ලා තියෙන්නේ. දැනට වාර්තා වෙන විදිහට 50කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ජීවිතක්ෂයට පත් වෙච්ච පිරිසත් දිලෘක්ෂ කාන්තාවන් වෙනවාට අමතරව ඔවුන් හසාරා කියන ජන කොටසට අයත් උදවිය. ඉතින් මේ හසාරා කියන උදවිය ෂියයිට් ජාතිකයන්, ඉස්ලාම් ධර්මයේ ෂියයිට් කොටසට අයිති පුද්ගලයන්. ඔවුන් බොහෝ අවස්ථාවලදී පීඩිත ජන කොටසක් හැටියට තමයි හඳුන්වන්න පුළුවන්. ඉතාමත්ම දරිද්‍රතාවයෙන් පෙළෙන ප්‍රදේශයක තමයි මේ බෝම්බ ප්‍රහාරය සිද්ධ වෙලා තියෙන්නේ. ඉතාමත්ම කනගාටුදායක තත්ත්වයක්. විශේෂයෙන්ම තලිබාන් වරුන් දැන් මේ සාම සාකච්ඡාවකට යොමු වන අවස්ථාවේදී ඔවුන් ප්‍රකාශ කරන්නේ මේ සාම කටයුත්ත කඩාකප්පල් කිරීමට සඳහා IS සංවිධානයේ පුද්ගලයන් මේ ප්‍රහාරය එල්ල කළයි කියලා. ඉතින් මේ වෙනකොට තලිබාන් වරුන් ඒකපාක්ෂිකව දින 3ක සටන් විරාමයක් ඔවුන් ප්‍රකාශයට පත් කළා. විශේෂයෙන්ම මේ පීඩාවට පත් වෙච්ච පවුල් වල අය අවසාන කටයුතු සිදු කරන තුරු යම් කිසි විදිහක සටන් විරාමයක්. ඒ එක්කම මේ ප්‍රහාරය එල්ල වෙන්නෙත් දිලෘක්ෂි රාමදාන් මාසයේ ඇතුළතදී. ඉතින් බොහෝ අවස්ථාවලදී රාමදාන් කාලයේදී මෙවැනි ප්‍රහාර තරම් දකින්න ලැබෙන්නේ නැහැ, විශේෂයෙන්ම සාමාන්‍ය ජනතාව වෙන්න කරගෙන. නමුත් මේ අවස්ථාවේදී තමත්ම ඛේද ජනක ලෙස කුඩා දැරියන් ඉලක්ක කරගෙන මේ ප්‍රහාරය එල්ල කරලා තියෙනවා.
අපි මීළඟට අවධානයට ලක් කරමු සමස්ත ලෝකයේම අවධානයට ලක් වෙලා තියෙන ඉන්දියාවේ කොරෝනා තත්ත්වය පිළිබඳව. අපි දිගින් දිගටම මේ සම්බන්ධව තොරතුරු වාර්තා කළා. ඔබ දැන් දන්නවා මේ වෙනකොට ඉන්දියාවේ දෛනිකව වාර්තා වෙන අතිමහත් ආසාදිතයින් සංඛ්‍යාව, ඒ වගේම 4000කට අධික සංඛ්‍යාවක් එක් දිනකදී මරණයට පත්වීම තුළින් එක් දවසක් තුළදී වැඩිපුරම සිදුවුණු කොරෝනා මරණ සංඛ්‍යාවත් පසුගිය කාලයේදී ඉන්දියාවෙන් වාර්තා වුණා. ඒ වගේම අන්තර්ජාතික මාධ්‍ය හරහා අපි දකිනවාමල් මේ වීදි පුරා ජනතාව මිය ගිහිල්ලා සිටිනවා. රෝහල්පුරා කිසිම පහසුකමක් නැතුව ජනතාව පීඩාවට පත් වෙලා තියෙන ඔක්සිජන් මදකම නිසා ජනතාව විශාල වශයෙන් මේ සම්බන්ධයෙන් පීඩාවට පත් වෙමින් සිටිනවා. දැන් මේ තත්ත්වය අතරතුරේදී මේ සතිය වෙනකොට ඉන්දියාවේ තත්ත්වය කොයි ආකාරයෙන්ද අපිට වාර්තා වන්නේ?
ඔදිලුෂාවි, ගිය සතියේ කිව්වා ඉන්දියාවේ දවසකට වාර්තා වෙච්ච වැඩිම මරණ සංඛ්‍යාව 4000ක් වාර්තා වුණා කියලා. නමුත් මේ සතිය වෙනකොට ඒක දිනපතාම මරණ සංඛ්‍යාව 4201 වා ගිහිල්ලා තියෙනවා. දැන් ඉන්දියාවේ මේ කොරෝනා නිසා ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව 250,000 ඉක්මවලා තියෙනවා. සති 4ක් ඇතුළතදී ඉන්දියාවේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව දෙගුණ වෙච්ච බවකුත් වාර්තා වෙලා තියෙනවා. මේකට හේතුව හැටියට අපි මුලින් දැක්වුවා විශේෂයෙන්ම අර මහා කුම්භ මේලා කියන මිලියන 25ක් විතර ජනකාය සහභාගී වෙච්ච Hindu ආගමික උත්සවය. ඊට අමතරව ඉන්දියාවේ බොහෝ ප්‍රාන්තවල පැවතිච්ච මේ මැතිවරණ ප්‍රචාරක කටයුතු, ඒවා නිසා මේ රෝගය පැතිරුණයි කියලා දැන් වාර්තා වෙනවා දිලෘක්ෂි. මේක ලෝක සෞඛ්‍ය සංවිධානය තහවුරු කරලා තියෙනවා මේ වෛරසයේ අලුත් ප්‍රභේදයක්. ඒක B1.617 හැටියට හඳුන්වන ඒ අලුත් ප්‍රභේදයක් තමයි දැන් ඉන්දියාව පුරා ව්‍යාප්ත වෙලා තියෙන්නේ. මේ ප්‍රභේදයේ තියෙන විශේෂත්වය තමයි මේක ඉතාමත්ම ඉක්මනින් එක රෝගියකින් අනිකුත් අයට සම්ප්‍රේෂණය වෙනවයි කියන එක. මීට කලින් තිබිච්ච කොරෝනා වෛරස් ප්‍රභේදවලට වඩා බොහොම ඉක්මනින් වැඩි පිරිසකට මේ රෝගය වැළඳීමත් ඒකම මේ රෝගය වැළඳෙන උදවිය රෝග ලක්ෂණ වැඩිපුර පෙන්වන බවකුත් සඳහන් වෙලා තියෙනවා. දැන් මේ කාරණාව නිසා මේ වෙනකොට ඉන්දියාවට ඔක්සිජන් ලබා දීම, ඒකම ඔක්සිජන් සිලින්ඩර් සහ අනෙකුත් අවශ්‍ය සෞඛ්‍ය උපකරණ ලබා දීමේ කටයුත්ත දිගින් දිගටම සිද්ධ වෙනවා. ඉන්දියාවේ කොතරම් ඔක්සිජන් නිෂ්පාදනය කළත් ඒවා බෙදා හරින සිලින්ඩර් නැති නිසා බොහෝ අවස්ථාවලදී ඩොලර් 30ක් 40කට යන සිලින්ඩරයක් ලබා ගැනීමට නොහැකි නිසා පුද්ගලයන් බිය වෙන තත්ත්වයට පත් වෙලා තියෙනවා. බොහෝ ප්‍රාන්තවල දැන් සම්පූර්ණයෙන්ම ලොක්ඩවුන් එකට බව එකකට පත් කරලා තියෙනවා. ඒ වුණත් තවමත් රෝගය ඉතාමත්ම ප්‍රබලව පැතිර යන බව තමයි වාර්තා වෙන්නේ.
මීළඟට තවත් මේ විශේෂිත ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා මේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා සම්බන්ධව. අපි දන්නවනේ දැන් මේ කොරෝනා වෛරස් තත්ත්වය සමස්ත ලෝකයේ පුරාම ව්‍යාප්ත වීම ආරම්භ වෙනකොට ලෝක සෞඛ්‍ය සංවිධානයට දැඩි දෝෂාරෝපණයක් එල්ල වුණා. මේක මේ වසංගතයක්ද නැද්ද කියන කාරණාව සම්බන්ධයෙන් හරියට නිශ්චිතව ප්‍රකාශ කිරීමට ප්‍රමාද වීම කියන කාරණාව සම්බන්ධයෙන් විශාල වශයෙන් අපිට වාර්තා වුණා. තොරතුරු ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතැම් රටවලට පක්ෂපාතීව කටයුතු කරනවා කියලා, විශේෂයෙන්ම ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් දැඩි චෝදනාවක් එල්ල කළා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්‍රෝස් ගේබ්‍රියෝසිස් වෙත මේ චීනයට පක්ෂපාතීව කටයුතු කරමින් ලෝක ජනතාව අනතුරේ හෙළවනවා කියන කාරණාව පිළිබඳව දැන් වාර්තා වෙනවාමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේම ස්වාධීන කණ්ඩායමක් විසින් මේ කොරෝනා තත්ත්වයේ හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව යම් සමීක්ෂණයක් කරලා තොරතුරු වාර්තා කරලා තියෙනවා කියලා. මෙතනදී ලෝක සෞඛ්‍ය සංවිධානයේ පිළිබඳව මොන වගේ තොරතුරුද මේ වාර්තාවෙන් හෙළිදරව් වෙලා තියෙන්නේ?
ඔව්, මේක ඇත්තටම දිල්දුක්ෂි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ තමන්ගේ ක්‍රියාකලාපය පිළිබඳ පසුබිමක් කරන්නට ඔවුන් ස්වාධීන කණ්ඩායමක් පත් කරා. මේකේ සාමාජිකයන් අතර නවසීලන්තයේ මීට කලින් හිටපු අග්‍රාමාත්‍ය හෙලන් ක්ලාකුත් මේකේ සමාජික හැටියට කටයුතු කරලා තියෙනවා. ඔවුන් මේ වார்த்தාව දැන් එළිදක්වලා ඔවුන් ඇත්තටම දැඩි ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානයේ විවේචනයට ලක් කරලා තියෙනවා. විශේෂයෙන්ම මේ කණ්ඩායම ප්‍රකාශ කරන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය ගිය අවුරුද්දේ මාර්තු මාසේ 11 වෙනිදා ඔවුන් මේක ලෝක වසංගතයක් හැටියට ප්‍රකාශ කළාට ඊට අඩුගානේ සුමානකට කලින් ඒ කාරණාව ඔවුන් ඉෂ්ට කළා නම් ජීවිත විශාල පිරිසක් බේරගන්න ඉඩකඩ තිබුණයි කියලා. මේ වසංගතය පිළිබඳ නිසි තොරතුරු ලෝකයට හරියාකාරයෙන් සංනිවේදනය කරන්න බැරි වුණයි කියන කාරණාව මෙතනදී ඔවුන් ඉස්මතු කළා තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ ක්‍රියාපටිපාටි ව්‍යූහයේ තියෙන දුර්වලකම් ඔවුන් පෙන්වලා දීලා තියෙනවා. ඒ එක්කම ඉදිරියේදී මෙවැනි වසංගතයකින් ලෝකයට මෙවැනි ඉරණමක් අත් නොවෙන්නට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳවත් ඔවුන් ප්‍රකාශයට පත් කළා තියෙනවා. මෙතන තවත් සුවිශේෂ කාරණාවක් වෙන්නේ මේ ස්වාධීන කමිටුව ප්‍රකාශ කරලා තියෙනවා ලෝකයේ පොහොසත් රටවල් එකතු වෙලා යටත් පිරිසෙන් එන්නත් මිලියන 1000ක්වත් දුප්පත් රටවලට මේ අවුරුද්ද සැප්තැම්බර් ඉවර වෙන්න කලින් ලබා දෙන්නට අවශ්‍යයි කියලා. එසේ සිදු නොවුනොත් මේ වසංගතය පාලනය කිරීමේ හැකියාවක් නැtei කියන අනුතුරගීමත් කරලා තියෙනවා. අනාගතයේදී මෙවැනි වසංගතයකින් ලෝකය බේරා ගැනීමට නම් මීට වඩා කාර්යක්ෂම ක්‍රමවේදයක් විශේෂයෙන්ම සෞඛ්‍ය පිළිබඳ මේ විශේෂඥයන්ට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ක්‍රියාකරන ක්‍රමයට වෙනස්ව රාජ්‍යයන් වලින් ස්වාධීනව කටයුතු කරලා රාජ්‍යයන් වලට යැති නොවි විශේෂඥ ඥානය පාවිච්චි කරලා ලෝකයට අනතුරු ඇඟිලි කලින්ම අනතුරු ඇඟිලි කරන ක්‍රමවේදයක් ඇති කරන්න ඕනේ කියන කාරණාව ඔවුන් පෙන්වලා දීලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම ලෝක සෞඛ්‍ය සංවිධානයේ සම්පූර්ණ ක්‍රියා ව්‍යූහයම දැඩි දෝෂ දර්ශනයකට ලක් කරලා තියෙනවා. විශාල මරණ සංඛ්‍යාව මිලියන ගණනක මේ මරණ මේ වෙනකොට සිද්ධ වෙලා තියෙන මරණ වළක්වා ගැනීම හැකියාව තිබුණයි කියලා ඔවුන් ප්‍රකාශ කළා තියෙනවා.
එහෙමනම් අමල් බොහොම ස්තුතියි ඔබට මේ සතියේදී තපත් සමග සම්බන්ධ වෙලා ලෝකයේ තතුවිත්ති පිළිබඳව සමාලෝචනයට එකතු වීම පිළිබඳව. එහෙමනම් යලිත් අපි හමුවෙමු ලබන සතියේ සිකුරාදා. ආයුබෝවන් අමල්.
ආයුබෝවන් දිලුක්ෂි.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.